අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
ආයිබෝවන් දුවේ පුතේ, අපි අද රුහුණු සේවය ගුවන් විදුලියේ විකාශනය කරන ගුරුගෙදර රේඩියෝ ඉස්කෝලේ වැඩසටහනින් 10 ශ්‍රේණිය පදාර්ථයේ ව්‍යුහය පාඩම පිළිබඳව ඉගෙන ගන්න සූදානම් වෙන්නේ. මම කාල අධ්‍යාපන කලාපයේ විද්‍යාව ගුරු ප්‍රදේශක එම් කීර්තිජාලත්. අපි අද මෙම පාඩමෙන් බලාපොරොත්තු වෙනවා පදාර්ථය සම්බන්ධව සහ පරමාණු සම්බන්ධ ඓතිහාසික තොරතුරු ඔබත් එක්ක සාකච්ඡා කරන්න. අප අවට පරිසරයේ තියෙන දේවල් පදාර්ථයේ ශක්තිය ලෙස අපට හඳුන්වන්න පුළුවන්. අවකාශයේ ඉඩක් ගන්න, ඒ වගේම ස්කන්ධයක් සහිත ද්‍රව්‍ය පදාර්ථය ලෙස අපි හඳුන්වනවා. පදාර්ථයේ රසායනික සංයුති අනුව සංසුද්ධ ද්‍රව්‍ය මිශ්‍ර ලෙස ඒවා වර්ග කරන්න පුළුවන්. සංසුද්ධ ද්‍රව්‍ය අතර මූල ද්‍රව්‍ය, ඒ වගේම සංයෝග පවතිනවා. තවදුරටත් රසායනිකව සරල ද්‍රව්‍ය වලට බෙදිය නොහැකි ද්‍රව්‍ය මූල ද්‍රව්‍ය ලෙසට අපි හඳුන්වනවා. මූල ද්‍රව්‍ය ගත්තාම හැම විටම සමාන ගුණ තියෙන පරමාණු වලින් සමන්විත වෙනවා. මූල ද්‍රව්‍ය වලට උදාහරණයක් හැටියට මැග්නීසියම්, කාබන්, ඇලුමිනියම්, යකඩ ආදිය දක්වන්න පුළුවන්. ඒ අනුව සියලුම පදාර්ථවල තැනුම් මේකකයේ ලෙස පරමාණු ඔබට හඳුන්වා දෙන්න කැමැති. අද අපේ පාඩමෙන් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ පරමාණු සම්බන්ධ ඓතිහාසික තොරතුරු. පරමාණුව කියන එකේ සරලම අර්ථය වෙන්නේ කුඩාම කොටස කියන එකයි. පරමාණුව පිළිබඳව පළමු වතාවට පරීක්ෂණාත්මකව තොරතුරු උපයෝගී කරගෙන අදහස් දැක්වීමේ ගෞරවය හිමිවන්නේ ජෝන් ඩෝල්ටන් කියන ඉංග්‍රීසි ජාතික විද්‍යාඥයාටයි. ජෝන් ඩෝල්ටන් පරමාණුක වාදය ඔස්සේ බොහෝ කරුණු ප්‍රථම වතාවට ලෝකයට ඉදිරිපත් කළා. ඩෝල්ටන් පරමාණුක වාදයේ මූලික කරුණු අපිට මේ ආකාරයට ඔබට දක්වන්න පුළුවන් දුවේ පුතේ. පදාර්ථය සෑදිලා තියෙන්නේ තවදුරටත් බෙදිය නොහැකි පරමාණු කියන කුඩා අංශු වලින්. පරමාණු මැවීම හෝ විනාශ කිරීම කරන්න බැහැ. එකම මූල ද්‍රව්‍යයටත් පරමාණු සියල්ල හැඩයෙන්, ගුණයෙන්, ප්‍රමාණයෙන් එක හා සමානයි. තවත් කරුණක් හැටියට ගත්තොත් මේ පරමාණු එකිනෙක සම්බන්ධ වී රසායනික සංයෝග හදන්නේ සරල අනුපාතයකටයි. දුවේ පුතේ, ඩෝල්ටන්ගේ පරමාණුක වාදය මුලමනින්ම නිවැරදි නැහැ. එහි යම් යම් අඩුපාඩු දකින්න පුළුවන්. ඩෝල්ටන් පරමාණු තවදුරටත් බෙදිය නොහැකි බව ප්‍රකාශ කළත් නූතන පරමාණුක වාදයට අනුව නව සොයාගැනීම අනුව පරමාණුව තවදුරටත් පරමාණුක අංශුවලට බෙදලා වෙන් කරන්න පුළුවන් බව අද වෙන විට ලෝකයේ නූතන විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා. පරමාණුවේ තියෙන විශාල අවකාශය තුල ප්‍රෝටෝන, නියුට්‍රෝන සහ ඉලෙක්ට්‍රෝන වගේ උප පරමාණුක අංශු ප්‍රධාන වශයෙන් අඩංගු වෙන බව අපට සඳහන් කරන්න පුළුවන්. දුවේ පුතේ, ඩෝල්ටන්ගේ පරමාණුක වාදයට අනුව එකම මූල ද්‍රව්‍යයේ පරමාණු එකම බවට ප්‍රකාශ කළාට නූතන පරමාණුක වාදයට අනුව මූල ද්‍රව්‍ය වලට සමස්ථානික තියෙනවා. ඒවා ස්කන්ධ අසමානයි. අපි සමස්ථානික පිළිබඳව වෙනම විස්තරාත්මකව ඔබට මේ පාඩමේ ඉදිරියේදී සාකච්ඡා කරගන්න සූදානම්. ඒ අනුව එකම මූල ද්‍රව්‍යයේ පරමාණු අතර අසමානතාව පවතිනවා. තවත් කරුණක් තමයි ඩෝල්ටන් කිව්වේ පරමාණුක වාදයට අනුව යාගේ සංයෝග හදන්නේ සරල අනුපාතයකට කියලා. නමුත් නූතන පරමාණුක වාදයට අනුව ඉටි, අම්ල වැනි කාබනික සංයෝගවල පරමාණු තියෙන්නේ සරල අනුපාතයකට නම් නෙවෙයි. ජෝන් ඩෝල්ටන්ගෙන් පසුව පරමාණුව පිළිබඳ විලියම් ක්‍රූක්ස් නිපදවුව කැතෝඩ කිරණ නලය යොදාගෙන පරීක්ෂණ කළා. එහිදී ඔහුට කැතෝඩ කිරණ නලයට විදුලිය සැපයූ අවස්ථාවේ එහි ඍණාග්‍රය නැත්තම් කැතෝඩෙන් කිරණ සමූහයක් නිකුත් වන බව නිරීක්ෂණය කරන්න ලැබුණා. දුවේ පුතේ, පරමාණුව පිළිබඳව විලියම් ක්‍රූක්ස් ඔහු විසින් නිපදවූ කැතෝඩ කිරණ නලය යොදාගෙන පරීක්ෂණ කළා. එහිදී ඔහුට කැතෝඩ කිරණ නලයට විදුලිය සැපයූ අවස්ථාවේ ඍණාග්‍රය නැත්තම් කැතෝඩෙන් කිරණ සමූහයක් නිකුත් වන බව නිරීක්ෂණය කරන්න ලැබුණා. එම කිරණ වර්ගය එයාගේ පර්යේෂණ කණ්ඩායමේ තවත් සමාජිකයෙක් වෙච්ච ජී.ජී. තොම්සන් කියන විද්‍යාඥයා විසින් මුල්වරට හඳුනාගත්තා. මෙම උප පරමාණු කංශු වර්ගය ඉලෙක්ට්‍රෝන ලෙසට ඔහු තමයි නම් කළේ. ඒවායට ඍණාරෝපණයක් තියෙන බවත් තොම්සන් විසින් පරීක්ෂණාත්මකවම ඔප්පු කළා. දුවේ පුතේ මීට වර්ෂ ගණනාවකට පසුව 1911 දී ඒර්නස් රදර්ෆර්ඩ් කියන විද්‍යාඥයා විසින් සිදු කළ විවිධ පරීක්ෂණවලදී පරමාණුව තුළ තවත් උපපරමාණු කංශ වර්ගයක් හඳුනාගත්තා. එම උපපරමාණු කංශුව විද්‍යුත් ධන ලෙස ආරෝපිත ප්‍රෝටෝන ලෙස ඔහු නම් කළා. රදර්ෆර්ඩ් විසින් සිදු කළ විවිධ පරීක්ෂණ අනුව ලබාගත් තොරතුරු ඔස්සේ පරමාණුව මැද තියෙන කොටස න්‍යෂ්ටිය ලෙස නම් කළා. ඒ ධන ආරෝපිත ප්‍රෝටෝන න්‍යෂ්ටිය තුළ පවතින බව ඔහු විසින් ප්‍රථම වරට ප්‍රකාශ කළා. ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන මේ න්‍යෂ්ටිය වටා වේගයෙන් භ්‍රමණය වන බවත් ඔහුගේ පරීක්ෂණවලදී ඔහුට දකින්ට ලැබුණා. මීට අමතරව න්‍යෂ්ටිය තුළ උදාසීන තත්ත්වයේ තවත් උපපරමාණුක අංශු ප්‍රභේදයක් තින බවත් උපකල්පනය කළා. එම අංශු වර්ගය පිළිබඳව කරුණු හරියටම සොයාගෙන ජේමිස් චැඩ්වික් කියන විද්‍යාඥයා ඒවා නියුට්‍රෝන ලෙස නම් කළා. මේ අනුව පරමාණුව අපට උදාහරණයක් හැටියට පාපන්දු ක්‍රීඩා පිටියකට සමාන කරන්න පුළුවන්. පාපන්දු ක්‍රීඩා පිටියක් තරම් විශාල මේ ක්‍රීඩාංගණය තුළ න්‍යෂ්ටිය කියන්නේ හරිමැද තියෙන කඩල ඇටයක් තරම් කුඩා ප්‍රදේශයක් කියලා අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. මේ විදිහට පරමාණුව තුළ තියෙන උපපරමාණු කංශු, ඒවායි ස්කන්ධය, ආරෝපණය වගේම පිහිටීම පහත ආකාරයට ඔබට සාරාංශ කළා නැවත විස්තර කරන්න පුළුවන්. ඔබට මේ ආකාර වගුවක් සාදා ගන්නත් පුළුවන් දුවේ පුතේ. වගුව තීර හතරක වගුවක් හැටියට ඔබ සකස් කරගන්න. පළවන තීරුවේ ශීර්ෂය හැටියට උපපරමාණු කංශු වර්ගය, දෙවන තීරුව ශීර්ෂයේ ස්කන්ධය වරහන් තුල පරමාණු ස්කන්ධ ඒකකය, ඊළඟ තීරුව ආරෝපණයත්, අවසාන තීරුව පිහිටීමත් හැටියට අපි ලියාගමු. අපි එහෙමනම් කලින් කතා කළ උපපරමාණු කංශු මේ වගුවට ඇතුල් කරමු. පළමු උපපරමාණු කංශු වර්ගය තමයි ප්‍රෝටෝනය. ඒවා පරමාණු ස්කන්ධ ඒකක එකයි. මෙයාට තියෙන්නේ ධන ආරෝපණයක් පිහිටන්නේ න්‍යෂ්ටිය තුළ. ඒ වගේම අනෙක් උපපරමාණු කංශු වර්ගය නියුට්‍රෝනය. එයාගේ ස්කන්ධය පරමාණු ස්කන්ධ ඒකක එකයි. ආරෝපණයක් එයාට නැහැ. එයා පිහිටන්නේ න්‍යෂ්ටිය තුළයි. අනෙක් උපපරමාණු කංශු වර්ගය ඉලෙක්ට්‍රෝනය. එයාගේ ස්කන්ධය ඉතාසුළු නිසා පරමාණු ස්කන්ධ ඒකකෙන් 1840 එකක් වගේ ඉතා කුඩාගයක් වෙනවා. එයාට තියෙන ආරෝපණය ඍණ. මේවා පිහිටන්නේ න්‍යෂ්ටිය තුළ විවිධ ශක්ති මට්ටම්වල, නැත්තම් විවිධ කවචවල. පරමාණුව ගැන කතා කරනකොට මේ පරමාණුව පිළිබඳව අපි මේ මනක් කල්පිතව කතා කළාට මේවා සම්බන්ධව ඔබට අදහසක් ඉදිරිපත් කරන්න වෙන්නේ විවිධ ආකෘතියේ දුවේ පුතේ. පරමාණුව පිළිබඳව ජෝන් ඩෝල්ටන් කියන විද්‍යාඥයාගේ අදහස උනේ පරමාණුව ගෝලාකාරව සෑදුන ඝන වස්තුවක් කියන එකයි. පරමාණුව පිළිබඳ තොම්සන් කියන විද්‍යාඥයාගේ අදහස උනේ පරමාණු හරියට පළතුරු පුඩිමක හැඩයක් ගන්න බවයි. වියලි මිදි යදුව පුඩිමක, වියලි මිදි විවිධ ස්ථානවල ගිලිලා ස්ථානගත වෙලා තියෙනවක් වගේ පරමාණුව තුළ ධන ආරෝපිත ප්‍රෝටෝන අඩංගු ඝන ගෝලය තුළ ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන ගිලී පවතින බව ඔහු ප්‍රකාශ කළා. නමුත් බොහෝ විද්‍යාඥයන් මතය ප්‍රතික්ෂේප කළා. ඒර්නස්ට් රදර්ෆර්ඩ් කියන විද්‍යාඥයා පරමාණුව පිළිබඳ විශිෂ්ට පරීක්ෂණ රාශියක් කරා දුවේ පුතේ. ඒ අනුව පරමාණුව පිළිබඳ ඔහු විශේෂ ආකෘතියක් ඉදිරිපත් කළා. අපි ඒකට කියනවා සූර්ය ග්‍රහ ආකෘතිය කියලා. ඒ කරුණු මේ ආකාරයට ඔබට දක්වන්න පුළුවන්. පරමාණුවක් ගත්තාම පරමාණුව හරිමැද න්‍යෂ්ටිය අඩංගුයි. න්‍යෂ්ටිය තුළ ධනාරෝපිත ප්‍රෝටෝන තියෙනවා. ඒවා ස්කන්ධයෙන් ටිකක් වැඩි. ඒ වගේම පරමාණුව ගත්තාම පරමාණුවටත් පරිමාවක් තියෙනවා. ඒ පරිමාව විශාලයි. ඒව සකස් වෙලා තියෙන්නේ න්‍යෂ්ටිය වටා භ්‍රමණය වන ඉලෙක්ට්‍රෝන නිසායි. මේ ඉලෙක්ට්‍රෝන පරමාණුවේ හිස් අවකාශය තුළ විවිධ දුර ප්‍රමාණවලින් විවිධ ශක්ති මට්ටම්වල, නැත්තම් විවිධ කවචවල න්‍යෂ්ටිය වටේට භ්‍රමණය වෙනවා. දුවේ පුතේ න්‍යෂ්ටිය තුළ ඇති ධන ආරෝපණ මගින් ඒ වටා භ්‍රමණය වන ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කර ගැනීමේ බලයත්, එහි කේන්ද්‍ර අපසාරි බලයත් එකිනෙක උදාසීන වීම හේතුවෙන් ඉලෙක්ට්‍රෝන නියෂ්ටිය වටා අඛණ්ඩව දිගටම භ්‍රමණය වෙනවා. මේ ආකාරයට නියෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන භ්‍රමණය වීමේ ක්‍රියාව රදර්ෆර්ඩ් සමාන කරේ සූර්යග්‍රහ පද්ධතියේ ක්‍රියාවටයි. සූර්යග්‍රහ පද්ධතියේ සූර්යාට විශාල ස්කන්ධයක් තියෙනවා. ඒ වගේම ග්‍රහලෝකවලට තියෙන කුඩා ස්කන්ධයක් ග්‍රහලෝක සූර්ය වටා කරකැවෙනවා. අන්න ඒ විදිහටම පරමාණුක නියෂ්ටියට විශාල ස්කන්ධයක් තියෙනවා. ඉතා කුඩා ස්කන්ධයක් තියෙන ඉලෙක්ට්‍රෝන විවිධ දුර ප්‍රමාණ වලින් විවිධ ශක්ති මට්ටම් වල භ්‍රමණය වෙනවා. මේ ක්‍රියාවන් දෙකම එක හා සමාන බව ඔහුගේ වාදය මගින් ඔහු ඔප්පු කළා. රදර්ෆර්ඩ් කියන විද්‍යාඥයා දුවේ පුතේ එයාගේ මේ පර්යේෂණයේ දුර්වලකමක් වුණේ නියෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන චලනය වන බව, ඒ වගේම ඒවා ශක්තිය අඩුවන බව ප්‍රකාශ කිරීමයි. රදර්ෆර්ඩ් ගෙන් පස්සේ ලෝකයේ හිටිය තවත් විද්‍යාඥය තමයි නිල් බෝර් කියන්නේ. නිල් බෝගේ කවච ආකෘතිය පිළිබඳව අපි ඊළඟට සොයා බලමු. නියෂ්ටිය වටේට ඇති නිශ්චිත ශක්ති මට්ටම්වල නැත්නම් කවචවල ඉලෙක්ට්‍රෝන ගමන් ගන්න බව, ඒ වගේම කවච අතර නිදහස් ප්‍රදේශවල ඉලෙක්ට්‍රෝන නොපවතින බව ඔහු විසින් පෙන්වා දුන්නා. ඒ ඉලෙක්ට්‍රෝන ශක්තිය ලබාගෙන ඒ මගින් වැඩි ශක්තියක් ඇති කවචවලට ගමන් කරන බවත් ඔහුගේ ආකෘතියෙන් ඔහුට පැහැදිලි කරන්න පුළුවන් වුණා. දුවේ පුතේ නිල් බෝර්ගේ ආකෘතිය අනුව කවච නැත්තම් විවිධ ශක්ති මට්ටම්වල ඇති ඉලෙක්ට්‍රෝන සතු ශක්ති ප්‍රමාණ වෙනස් වෙන බව ඔහු ප්‍රකාශ කළා. නියෂ්ටියේ ඉඳලා පිටතට යනකොට මේ ශක්ති මට්ටම් ඔහු ඉංග්‍රීසි හෝඩියේ තියෙන K L M N ලෙස නම් කළා. එම ශක්ති මට්ටම් තවත් විදියකට පළමු ශක්ති මට්ටම, දෙවන ශක්ති මට්ටම, තුන්වන ශක්ති මට්ටම, හතරවන ශක්ති මට්ටම ලෙසත් අපට නම් කරන්න පුළුවන්. දුවේ පුතේ ඒ විදියට අපි වෙන් කරපු ශක්ති මට්ටම් ගණනක් තියෙන බව ඔහු ප්‍රකාශ කළා. එය මේ ආකාරයට අපිට වගුවක් ඉදිරිපත් කරන්න පුළුවන්. මේ ශක්ති මට්ටම් වල පවතින ඉලෙක්ට්‍රෝන ගණනක් වෙනස් වෙනවා. ඔබට ඉදිරිපත් කරන සූදානම් මම මේ ශක්ති මට්ටමක පවතින උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. අපි තීර දෙකක පුංචි වගුවක් හදාගමු. ඒ වගුවේ එක තීරයක ශීර්ෂයේ හැටියට ශක්ති මට්ටමත්, අනිත් තීරයේ ශක්ති මට්ටමක පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන ගණනක් ලියමු. අපි එහෙමනම් K කවචයේ දිහාට යමුෙමු. K කවචයේ තිබිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන ගණන දෙකක් වෙනවා. L කවචයේ තිබිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන ගණන, නැත්නම් දෙවන කවචයේ තිබිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන ගණන 8ක් වෙනවා. තුන්වෙනියට පිටතින් පිහිටන M ශක්ති මට්ටම, නැත්නම් M කවචය තුළ උපරිම ඉලෙක්ට්‍රෝන 18ක් පවතිනවා. අවසානයේ හතරවන ශක්ති මට්ටම ගත්තොත් එහෙම ඒ තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගණන 32ක් වෙනවා. දැන් ඔබට මේ ඉලෙක්ට්‍රෝන ගණනය කරේ කොහොමද කියන එක ගැටලුවක් වෙන්න පුළුවන්. මම ඒ සඳහා සරල ක්‍රමයක් ඉදිරිපත් කරන්න සූදානම් දුවේ පුතේ. එය 2n වර්ග සූත්‍රය ඇසුරින් ගණනය කර දක්වන්න පුළුවන්. අපි උදාහරණයක් විදියට K කවචයේ තියෙන උපරිම ඉලෙක්ට්‍රෝන ගණන හොයමු. 2n වර්ග සූත්‍රයට අනුව 2 වරක් 1 ආය වරහන් වර්ගය. දැන් අපි මේ සරල ප්‍රකාශය සිදු කළොත් 1 වර්ගය 1යි 1 දෙකෙන් ගුණ කරාම 2යි. ඒ අනුව පළමු ශක්ති මට්ටමේ තියෙන පුරුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගණන 2යි. ඒ විදිහටම ඔබට දැන් පුළුවන් දෙවන කවචය අඩංගු උපරිම ඉලෙක්ට්‍රෝන ගන්න. හොඳයි, ඔබ එහෙමනම් එම ඉලෙක්ට්‍රෝන ගණන සොයන්න. මම හිතනවා ඔබ 2n වර්ග සූත්‍රයට ඇතුළත් කළා ගණනය කරන්න ඇති කියලා. එහෙමනම් 2n වර්ග 2 වැඩි කිරීම 2 වර්ගය. 2 වර්ගය 4යි, 4 දෙකෙන් ගුණ කරාම 8යි. ඒ අනුව දෙවන කවචයට තිබිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන ගණන 8ක් වෙනවා දුවේ පුතේ. උදාහරණයක් හැටියට අලෝහයක් වෙච්ච ෆ්ලෝරින් කියන මූලද්‍රව්‍යයේ ප්‍රෝටෝන 9ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන 9කුත් තියෙනවා. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන පිහිටලා තියෙන්නේ K කවචය තුල 2ක්, L කවචය තුල 7ක් විදියට පිහිටන ආකාරයටයි. වර්තමානයේ වෙන විට දුවේ පුතේ පරමාණු පිළිබඳ හොඳින් අධ්‍යයනය කරන්න ඉගෙන ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. දියුණු තාක්ෂණ උපකරණත් එක්ක පරමාණු ස්වභාවය පිළිබඳ තවත් පරීක්ෂණ කළා වඩාත් හොඳින් තේරුම් ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. සූර්යග්‍රහ ආකෘතියට අනුව සූර්යා වටා ග්‍රහලෝක ගමන් කරන්නේ ඉලිප්සාකාර මාර්ගයක වගේම එකම තලයකයි. නමුත් පරමාණු වටා ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ එකම තලයක නන් නෙවෙයි. ඒවා භ්‍රමණය වන්නේ විවිධ තලවලයි. න්‍යෂ්ටිය වටා ඉලිප්සාකාර මාර්ගයක තප්පරයක් තුල මිලියන වාර ගණනක් ඉලෙක්ට්‍රෝන භ්‍රමණය වෙනවා. මෙම ගමන් මාර්ගය නිරන්තරයෙන්ම වෙනස් වීම වලට ලක් වෙනවා. මේවායේ කිසිම වෙලාවක ඉලෙක්ට්‍රෝන පිහිටියම නිශ්චය කරන්න බෑ. මේකට ඔයාලට හොඳම උදාහරණයක් මට දෙන්න පුළුවන්. පෙරහැරක විවිධ දිශාවලට ගිනි බෝල කරකවන ශිල්පියෙකුගේ ගිනි බෝලයක පිහිටීම නිශ්චිතව මෙතනයි කියන්න බෑ. ඒ ආකාරයට මේ ඉලෙක්ට්‍රෝන විවිධ ස්ථාන ඔස්සේ භ්‍රමණය වීම සිද්ධ වෙනවා. ඉලෙක්ට්‍රෝන භ්‍රමණය සංකීර්ණ බව නිසාම ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය වටේ පිහිටන්නේ ඉලෙක්ට්‍රෝන වලාවක් හැටියටයි. මේවා විවිධ තලවල වේගයෙන් භ්‍රමණය වෙනවා. දුවේ පුතේ රදර්ෆර්ඩ් විසින් කරන ලද පරීක්ෂණ අනුව ඉලෙක්ට්‍රෝන වලාව පිළිබඳ අදහස් ඔහු ඉදිරිපත් කළා. න්‍යෂ්ටිය වටේට හිස් අවකාශයක් තියෙන බවත් ඊට ඈතින් විවිධ ශක්ති මට්ටම්වල භ්‍රමණය වන ඉලෙක්ට්‍රෝන තියෙන බවත් ප්‍රකාශ කළා. ඒ ඉලෙක්ට්‍රෝන මගින් ඉලෙක්ට්‍රෝන වලාව නිර්මාණය වන බව ඔහු තවදුරටත් විස්තර කරා. ඒ අනුව න්‍යෂ්ටිය ළඟින් ඝන ඉලෙක්ට්‍රෝන වලාවක්ද න්‍යෂ්ටියට දුරින් තුනි ඉලෙක්ට්‍රෝන වලාවක්ද පිහිටන බව ප්‍රකාශ කළා. දුවේ පුතේ අද පාඩමෙන් මම බලාපොරොත්තු වුණේ පරමාණුව පිළිබඳව ඓතිහාසික තොරතුරු සහ ආකෘති සම්බන්ධව කරුණු ඉදිරිපත් කරන්නයි. අද ඔබ මේ පාඩම පිළිබඳ හොඳින් සවන් දීලා අවධානය යොමු කරා නම් මම ඔබෙන් පුංචි ඇගයීමක් හැටියට ප්‍රශ්න කිහිපයක් විමසා බලන්න සූදානම්. හොඳයි, අපි එහෙමනම් ප්‍රශ්න ඔබට ලබා දී ඇති මුද්‍රණ නිබන්ධනයේ මේ ප්‍රශ්න සඳහන් කර ඇති. සියලුම පදාර්ථවල තැනුම් මේකකේ ලෙස සලකුණු ලබන්නේ කවරක්ද? පිළිතුර වෙන්නේ මොකක්ද? දැන් ඔබ ඒක හිතන්නේ නැති මං හිතන ඔබ පරමාණු හැටියට අවබෝධ කරලා ඒක ලියන්නේ නැති කියලා. දෙවන ප්‍රශ්නය ජෝන් ඩෝල්ටන්ගේ පරමාණුකවාදී කරුණු මොනවද? ඔහු කරුණු හතරක් ඉදිරිපත් කළා. මං හිතනවා ඔබට ඒක අවබෝධ ඇති. අපි එහෙමනම් මේ ආකාරයට ඒව නැවතත් සිහිපත් කරගමු. පදාර්ථයේ සෑදී ඇත්තේ තවදුරටත් බෙදිය නොහැකි පරමාණු නම් කුඩා අංශු වලින් බව, පරමාණු මැවීම හෝ විනාශ කිරීම කළ නොහැකි බව, එකම මූලද්‍රව්‍යයට අයත් පරමාණු සියල්ල හැඩයෙන් ප්‍රමාණයෙන් සමාන බව, පරමාණු එකිනෙක සම්බන්ධ වී සංයෝග සාධන්නේ සරල අනුපාතයකට බව. තුන්වෙනි ප්‍රශ්නය, පරමාණුව උප පරමාණු කංශු තුනකින් සමන්විතයි. එම උප පරමාණු කංශු මොනවාද? පරමාණුව උප පරමාණුක අංශු තුනකින් සමන්විතයි. එම උප පරමාණු කංශු මොනවාද? මං හිතන්නේ ඔබට ඒක ඉතා පහසු ප්‍රශ්නයක් වෙනවා. අපි බලමු ඔබ ලිව්ව පිළිතුර. මං අනුමාන කරනවා ඔබ ප්‍රෝටෝනය, නියුට්‍රෝනය, ඉලෙක්ට්‍රෝනය ලෙස පිළිතුරු සඳහන් කරන්නේ නැති කියලා. හතරවෙනි ප්‍රශ්නය, පරමාණුව තුළ උප පරමාණු කංශු සකස් වී ඇති ආකාරය පිළිබඳ එර්නස්ට් රදර්ෆර්ඩ් ග්‍රහ ආකෘතිය විස්තර කරන්න. මේක මම ටිකක් විස්තරාත්මකව කිව්වා. මං හිතන ඔබ ඊට සාරාංශයක් සකස් කරගන්න ඇති කියලා. පිළිතුර වෙන්නේ පරමාණුව හරි මැද න්‍යෂ්ටිය පවතින බවත් ධනාරූපිත බවත් ඒ වගේම න්‍යෂ්ටිය වටා ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන භ්‍රමණය වන බවත් ඔහු ප්‍රකාශ කළා. ඒ වගේම මෙය සූර්යා වටා ග්‍රහලෝකවල චලිතයට සමාන බවත් ප්‍රකාශ කළා. ඊළඟ ගැටලුවට අපි යමු. රදර්ෆර්ඩ් ආකෘතිය තවත් විස්තර කර නිල්ස් බෝ ආකෘතිය පැහැදිලි කරන්න. මේකට පිළිතුර තමයි න්‍යෂ්ටිය වටේට නිශ්චිත ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන ගමන් කරන බවත් ශක්ති මට්ටම් අතර නිදහස් ප්‍රදේශ පවතින බවත් පෙන්වා දුන්නා. අපි ඊළඟ අභ්‍යාසයට යමු. නීබෝ ආකෘතියට අනුව න්‍යෂ්ටියේ සිට පිටතට යන ශක්ති මට්ටම් 1, 2, 3, 4 පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කොපමණද? මේකට ඔබට වගුවක් දීලා තියෙන ශක්ති මට්ටම තිබිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ඒ අනුව මං හිතන්නේ මේක ඔබට පහසුවෙන් ලියන්න පුළුවන්. අභ්‍යාසයක්. පළවෙනි ශක්ති මට්ටමේ 2ක්, දෙවන ශක්ති මට්ටමේ 8ක්, තුන්වෙනි ශක්ති මට්ටමේ 18ක්, හතරවෙනි ශක්ති මට්ටමේ 32ක් ආකාරයට දක්වන්න පුළුවන්. මේ ඔබට 2N වර්ග සූත්‍රයෙන් සුවගත හැකි බව වැඩිදුරටත් ප්‍රකාශ කරන්න කැමැතියි. අද දිනට નિયમિત පාඩම මම අවසන් කරනවා. ඉදිරි දිනක මෙවැනි පාඩමකින් නැවත හමුවීමේ බලාපොරොත්තුවෙන් මම ඔබෙන් සමු ගන්නවා. ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි.
අවකාශයේ පාසල
මින් අපේ ඉස්කෝලේ
ගමේ නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර